මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
කරුඟ අයියා උකරුඟ
ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
ගරු ගරු මූලාසනයේ සභාපතිතුමනි ගරු මූලාසනයේ ගරු සභාපතිතුමනි අද දිනේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන 25ක පිළිබඳව විවාද කරන මේ අවස්ථාව මට තියෙන කාලය ඉතා කෙටි නිසා මමගේ අවධානය යොමු කරනවා අතිගරු ජනාධිපතිතුමාගේ සහ එතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමාගේ පිළිබඳ මේ විවාදයේ දිගින් දිගට එතුමා ප්‍රසාදයට ලක් වුණා එතුමා පිළිබඳ අපි සියලු දෙනා එතුමා කරන වැඩපිළිවෙල පැහැදිලි කරා ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට විවිධ චෝදනා එල්ල කරපු නිසා මේ වසර දෙකක කාලය තුල එතුමා කරපු කටයුතු පිළිබඳ මා මේ කාලයේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි 2019 නොවැම්බර් මාසේ 15 වෙනිදා එතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙනකොට එරගේ එතුමාගේ බලාපොරොත්තුව තමයි පිරිසිදු රාජ්‍ය පාලනයක් සහ ආදර්ශමත් වැඩපිළිවෙළක් ඒ තමයි එතුමාගේ වැඩපිළිවෙළ එතුමා ජනාධිපති වෙලා පළවෙනි අවුරුද්දේ ඔබතුමාට කියන්න ඕනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාගේ වසරේ එතුමා වැය කළපු මුදල බිලියන 3.07යි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපතිතුමා වැය කළ මුදල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළවෙනි වසරේ එතුමා වැය කළ මුදල බිලියන 1.3යි ජනාධිපති ලේකම් කාර්යාලයේ එතුමා තමන්ගේ වෙන් කරලා තියෙන මුදලෙන් බිලියන 1.7ක් එතුමා ඉතුරු කරලා තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් බයකයි කිව්වේ ආදර්ශමත් රාජ්‍ය පරිපාලනයක් කියලා එතුමා හිටපු ජනාධිපතිවරයා වාහන 200ක් භාවිත කරනකොට වත්මන් ජනාධිපතිතුමා භාවිත කරන්නේ වාහන 10යි එතුමා ජනාධිපති ලේකම් කාර්යාලය පාවිච්චි කරලා නැහැ ජනාධිපති මන්දිරේ පාවිච්චි කරලා නැහැ ඒ විතරක් නෙවෙයි එතුමා පෞද්ගලික වාහන දෙකක් පරිහරණය කරනවා ඒ පරිහරණය කරන වාහන දෙකට ඉන්ධන ගහන්නේ එතුමාගේ අතින් මම ඒක වගකීමකින් මේ පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ ඔබතුමාලගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ 48යි ඔබතුමාලගේ අවුරුදු පහේ ආණ්ඩුව වත්මන් ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 30යි ඔබතුමාලගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට දීලා තිබුණා වාහන 10 15 20 මම කියන්නම් එවකට මහා මාර්ග ඇමතිවරයා දිස්ත්‍රික්කවල බෙදපු වාහන ගාන මම කියන්නම් ලේකම්ලට දීපු වාහන ගාන අද කැබිනට් ඇමතිවරයෙකුට තියලා තියෙන වාහන 3යි එවකට ඇමතිවරයෙකුට ආරක්ෂාව තිබුණා 15ක් 20ක් අද ඇමතිවරයෙකුට වාර ආරක්ෂාවට ඉන්නේ 4යි නැත්නම් 5යි ඒ තමයි ආදර්ශමත් රාජ්‍ය පාලනය ඒ විතරක් නෙමෙයි එතුමා ජනාධිපති වෙලා අදට අවුරුදු 2යි චම්පික ඇමතිතුමා එක වාහනයක් ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙකුට ගන්න අවසර දීලා නැහැ ඔබතුමාලගේ අවුරුදු පහේ ඇමතිවරු ගත්ත අලුත් වාහන ටික බලන්න එක වාහනයක්වත් මං ජනාධිපතිතුමා කිසිම කෙනෙකුට ගන්න අවසර දීලා නැහැ ඒ විතරක් නෙමෙයි මේ වසර දෙකක කාලේ මාස 24න් එතුමාට මාස 20ක් ගත කරන්න සිදු වුණේ කොවිඩ් පාලනයත් එක්ක ඔබට මතකයි නොවැම්බර් 15 වෙනිදා දින්න දෙසැම්බර් මාසේ මැද චීනයේ පළවෙනි කොවිඩ් ආසාදිතය හඳුරගන්නවා 2020 මාර්තු මාසේ අපේ පළවෙනි ආසාදිතයා මාස 4යි එතුමාට රාජ්‍ය පාලනය කරන්න පුළුවන් වුණේ මේ කොවිඩ් වසංගතයට එතුමාට ප්‍රමුඛ ස්ථානය දෙන්න වුණා ඒ නිසා මේ රටේ රට හදන එක පැත්තකට තියලා රටේ මිනිස්සු ජීවත් කිරීමේ වගකීම වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඇති වුණා ගරු කථානායකතුමනි අද බලන්න මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න එතුමා සෑම සතියකම සිකුරාදා දවසක රැස්වීමක් දාලා රාජ්‍ය නායකයන්ට කතා කරලා විවිධ පාර්ශ්වවලට කතා කරලා මුදල් හොයාගෙන තමන් ඉන්නත් කරන්නේ මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරපු රාජ්‍ය නායකයා අද මෙතන ඉන්න වැඩි පිරිසක් ජීවත් වෙන්නේ එතුමාට පිං සිද්ධ වෙන්න එතුමා ලබා දීපු එන්නත ගහගෙන තමයි එතුමාට දොස් කියන්නේ අද ඔබට කියන්න ඕනේ අපේ රටේ ජනගහණයෙන් මුලස්සනේ සභාපතිතුමනි මිලි වෙන 22යි සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන්නේ වයස අවුරුදු 10ට වැඩි අයට මේ කොවිඩ් එන්නත දෙන්න කියලා ඒ කියන්නේ රටේ ජනගහණයෙන් වයස අවුරුදු 10ට වැඩි ඉන්නේ මිලියන 10.2යි මේ මිලියන 10.2න් පළමු එන්නත දීලා තියෙනවා මිලියන 15.8ක් ඒ කියන්නේ 98ක් දෙවැනි එන්නත දීලා තියෙනවා මිලියන 13.7ක් ඒ කියන්නේ 184ක් මතක තියාගන්න ආසියානු කලාපේ අන්නත් දෙකම 184ක් දීපු රටක් ඉන්නවනම් කියන්න තමුන් නාන්සලේ විතරක් නෙවෙයි අද 111,012 තුන්වෙනි ඉන්නත ලබා දීලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි ගාල්ල හම්බන්තොට මාතර අනුරාධපුර බස්නාහිර බලාත අද මේක නැවතත් බෝවේ කියන මේ වසංගතයේ පැතිරේ කියන අභියෝගය දරගත්ත නිසා මේ දිස්ත්‍රික්ක සියල්ලෙම මේ වෙනකොට අවුරුදු 60ට වැඩි සියලු දෙනාට මේ තුන්වෙනි බූස්ට් එක ලබා දෙන්න ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ නිසා ලෝකේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම රාජ්‍ය නායකයෙකුට විසඳන්න බැරි වෙච්ච යුද්ධය අවසන් කරා වගේම මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න මේ රටේ මිනිස්සු ජීවත් කරන්න මේ රාජපක්ෂවරු කටයුතු කරගෙන තමුන් නාමසේලා මතක් කරන්න එපා. තමුන් නාමසේලා ආයතන ගත්තොත් ඔබතුමාලගේ කාලේ මේ සියලු ආයතන විකුණන්න සැලසුම් කරා. විවිධ රාජ්‍ය ආයතනත් එක්ක ලෝක බැංකුත් එක්ක කතා කරගෙන මේවා විකුණන්න කටයුතු කරා. ඔබතුමාලගේ කාලේ පාඩ ලැබපු ආයතන අද ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙනවා. මගේ අමාත්‍යංශයට දෙනවා ජනතා වතු සංවර්ධන මණ්ඩලය. තමුන් නාසෙලා ජනවසම වික්ක තුට්ටු දෙකට ඉඩම් ටික විකුණලා දළු ටික විකුණලා ස්ටෝරු විකුණලා කරන්න ඕනේ තක්කඩි හොරගම් ඔක්කොම ජනවසම කරා. මේක මට බාර දෙනකොට අවුරුද්දයි මිලියන 786ක් පාඩු ලැබුවා. අද ජනවසම පාඩු ලබන්නේ මිලියන 82යි. ඒකටත් හේතුව රුපියල් 1000ක් පඩි වැඩි කරා. නැත්තම් අද ජනවසම ලාභ ලබන ආයතනයක්. මම දෙසැම්බර් 31 වෙනකොට ජනවසම පාඩු ලබන ආයතනයක් බවට පත් කරනවා. අපේ අමාත්‍යංශය යට දෙදුර මිල්කෝ ආයතනය මිලියන 42යි දෙනකොට පාඩුව. අද මිලියන 711යි ලාභය බිලියන් එකක්. අවුරුදු දෙකකට අපි ලාභ ලබලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා ඒ ආයතනවලට නිවැරදි පුද්ගලයෝ දාපු නිසා මේ පාඩු ලැබූ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න තුමා කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, මේ රටේ වැඩිම අවධානය ලොව වෙච්ච මත්කුඩු සහ පාතාලය මගේ ළඟ තියෙනවා සංඛ්‍යා ලේඛන. ඔබතුමාලා 2015 16 17 18 කාලවල වල ඔබතුමා අල්ලලා තියෙන වැඩිම ක්වොන්ටිටි එක තමයි කිලෝ 730යි මත්කුඩු. 2019-20 විතරක් කිලෝ 2732ක් මත්කුඩු විතරක් අත්තරංගොට අරගෙන දෙනවා පොලිසිය. ඔබගේ ආණ්ඩු අවුරුදු 4ක් ගත්තා වගේ එක අවුරුද්දක 5 ගුණයක් මත්කුඩු අද අල්ලන්න කටයුතු කරලා තිනවා. අද මත්කුඩු සම්පූර්ණයෙන් පාලනය කරන්න කටයුතු කරලා තිනවා. අද ඒව ගැන කතා කරන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ගේ මේ හොඳ ගැන කතා කරන්නේ නැහැ. අනාගතයේ උපදින්න දරුවන් වෙනුවෙන් මත්කුඩු පාලනය කරන්නවත් මං ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒවකට හිටියා පොලිසිය බාර ඇමති කවුද? අපේ අගමැතිතුමාගේ සාගල මහත්තයා. මොකද කරේ? ඒවකට හිටපු පාතාලෙට උදව් කරේ කවුද? සාගල රත්නායක තමයි පාතාලෙත් එක්ක ගණදෙනු කරේ. පාතාලේ රැක්කේ පාතාලෙට ආයුධ දෙන්න සියලු කටයුතු කරේ කවුද? සාගල රත්නායක පොලිසිය බාර ඇමති. පොලිසිය බාර ඇමති පාතාලේ මෙහෙමනකොට පාතාලෙන් සුණු විසුණු කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන කමත කරන්න බා තමුන් නාසෙලා. වෙනද අපි රැට රූපවාහිනිය බලනකොට රූපවාහිනිය පේනවා. වෑන් වලින් ඇවිල්ලා වෙඩි තියෙනවා. බස් වලින් ඇවිල්ලා වෙඩි තියෙනවා. හවස හැමදාම සතියට අඩු ගානේ දවස් දෙක තුනක් අපි දකිනවා පාතාලේ විසින් මිනිස්සු මර්ධනය කරනවා. අද එහෙම දෙයක් ඔබ දකිනවද? අද පාතාලේ ඔබ දකිනවද? අද සියලු පාතාලේ රටින් පැනලා ගිහිල්ලා පහුගිය කාලේ අමතරු තමයි මේ පාතාලේ රැක්කේ. ඔබතුමාලගේ ආණ්ඩුවේ අමතරුත් එක්ක පාතාලේ ගණදෙනු කරා. අද පාතාලේ සම්පූර්ණයෙන්ම නැති කරන්නවත් මං ජනාධිපතිතුමා කටයුතු කරගෙන කමත කරන්න එපා. ඒ විතරක් නෙවෙයි කිරියල් ඇමතිතුමා කතා කරා අධිකරණය ගැන. ඔබතුමාලා අධිකරණය ගැන අපට කතා කරන්න එපා. ඔබතුමාලා අධිකරණයේ කටයුතු කරපැටි ඔබට හොඳට මතකයි. රෑ 12ට උසාවි අරලා අපේ ගරු අගමැතිතුමා මෙරටේ යුද්ධය අවසන් කරපු නායකයාගේ ආදරණීය දරුවා ටික රෑ 12ට ගෙනියුවේ කඩුවෙල අධිකරණයට. රෑ 12ට කඩුවෙල අධිකරණේ අරලා උසාවි අරලා ගිහිල්ලා රිමාන්ඩ් කෙරෙව්වා. ඔබතුමාලට මතක ඇති දව රෑ 12ට ඔබතුමාලට මතක ඇති අරලිය ගහ මන්දිරේ වෙනම තමු නාසෙලා හමු වුණා. හමු වෙලා අරලිය ගහ මන්දිරේ නඩු දාන්න හැදුවා, ෆයිල් හැදුවා. රංජන් රාමනායක අහිංසක මිනිස්සයව පාවිච්චි කරලා විනිසුරුවරුන්ට කතා කරලා නඩු දැම්මා. තමු නාසෙලා මටත් දැම්මා විශේෂ අධිකරණේ නඩුවක්. අදත් මම පෙනී හිටිනවා කැරම් බෝඩ් ගෙනාවා කියලා. මම ගෙනාපු කෙහෙම්මල් කැරම් බෝඩ් එකක් නැහැ. කැරම් බෝඩ් එක ගෙනාවේ වෙන අමාත්‍යංශකින්. කැරම් බෝඩ් එක ගැන කතා කරේ වෙන අමාත්‍යංශකින්. මහින්දානන්ද අලුත්ගමකේට විශේෂ අධිකරණ නඩු දැම්මේ වෙනකොත් ඉඳ නෙවෙයි. මොකද බැඳුම් කර වංචාව කෝප් එකේ මමයි එළියට ගත්තේ. බැඳුම් කර වංචාවට හිටපු මහ බැංකු අධිපති එන්නේ නැතුව ඉන්නකොට මම තමයි ගත්තේ. ඒවකට කතානායක කරු ජයසූරිය මහත්තයා අද සුදුරෙදි ඇදගෙන කතා කරනවා. කවිය හඳුන්නෙත් ඉන්නව නම් අද මෙතන කියයි. හඳුන්නෙත් මහත්තයට කිව්වා ගෙන්නන්න එපයි කිව්වා මහ බැංකු අධිපති. මම තමයි එදා ඉඳලා කෝප් එකට මහ බැංකු අධිපති ගෙන්නුවේ. ඒක මගෙන් පලිගන්න පලිගන්ට මට විශේෂ අධිකරණේ නඩුවක් දැම්මා. තමුන් නාන්සෙලා මගේ ළඟ තියෙනවා ගරු අගමැතිතුමනි, අපිට ලැජ්ජයි රෙදි ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඉන්න. අපි පහුගිය ආණ්ඩුවේ මැතිඅමතුරුන්ට විරුද්ධව පැමිණිලි 14ක් දැම්මා.
ගරු අමතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
මෙතුමා මට තව වෙලාවක් දෙන්නම් කියලා කිව්වා. අපි top 10 කියලා අපි පැමිණිලි ගණනාවක් දැම්මා. තමුන් නාන්සෙලා මතක තියන අවුරුදු 2යි. අද වෙනකන් තමුන් නාන්සෙලා එක්කනේ කට උතරන්න ගෙන්නගෙන නැහැ. අපිටත් තිබුණා අගමැතිතුමාට කියලා අරලී ගහ මන්දිරේ රැස්වීමක් තියලා නීතිපති ගෙනෙලා පොලිස්පති ගෙනෙලා තමු නාසලට නඩු දාන්නේ කියන්න තිබුණා. මතක තියාගන්න අපි එහෙම කරේ නැහැ. අපි එහෙම කරේ නැහැ. මගේ ළඟ දැන් තියෙනවා ෆයිල් එකක්. මම හෙට ගිහිල්ලා කට උත්තර දුන්නොත් තමු නාසලගේ ඉදිරි පෙළ කෙනෙක් අප නැතුව හිර ගෙදර යනවා. තනියම නෙවෙයි පවුල පිටින් ගෙදර යනවා. ඒ නිසා අපි පලිගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉන්නවා. මම තව එක කට උත්තරයක් දෙන්න බුණා මට ඕන නම් එයාට විරුද්ධව මාව ඝාතනය කරන්න කියලා රංජන් රාමනායක මහත්තයා දුරකතනින් එක්ක කතා කරනවා. ඒ පිළිමද මම කට උත්තර දුන්නොත් ඒක හිටපු අගමැතිතුමාට හොඳ නැහැ. මම එතෙන්ද යන්නේ නැහැ. මොනවා වුණත් එතුමා මේ රටේ අගමැතිවරේ. මං ඒ ගෞරවයෙන් හින්දා මට මගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වා ඔන්න ඕක අමතලා දාන්න මහයි කියලා කිව්වා. ඒ නිසා මං එකකින් එහාට ඒ පරීක්ෂණේ අරගෙන ගියේ නැහැ. ඒ තමයි අපි පලිගන්නේ නැහැ දඩුවම් දෙන්න කියලා යන්නේ නැහැ. නීතිය සාධාරණ ක්‍රියාත්මක වෙයි කියලා කියනවා. හැබැයි තමුන්නාස්සල හිතන එතකොට අපි නපුංසකයෝ කියලා. ඔබතුමාලා හිතනවා අපි නපුංසකයෝ කියලා. මේවට පරීක්ෂණ තිබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ පරීක්ෂණ සාධාරණ විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට පැවැත්වෙමින් යනවා. මතක තියාගන්න ඒවා නැවතිලා නෙවෙයි ජනාධිපතිතුමා වලට බලපෑම් කරන්නේ නැහැ. අපේ අගමැතිතුමාට ගිහිල්ලා මේක කිව්වම කියන අනේ මේ ඒගොල්ලෝ පලි අරගෙන මොකද උනේ? ඒගොල්ලන්ට ගෙදර යන්න උනානේ. මේ පලි ගැනීම නවත්තමු. ඔන්න අපේ අගමැතිතුමා අපට කියන දේ ජනාධිපතිතුමාට කිව්වම කියලා ඕකම තමයි අපිට කියන්නේ. ඊට පස්සේ අපි ඔබතුමාලට කියන්න ඕනේ. අපි ඔබතුමාලට කියන්න ඕනේ නීතිපති කැදවලා නඩු දාන්න කිව්වේ නැහැ. පොලිස්පති ගෙනල්ලා නීතිය නමන්න කිව්වේ නැහැ. අධිකරණයේ විනිසුරුවන්ට ගෙනල්ලා අධිකරණයේ තීන්දුව ලියන්න කියලා කිව්වේ නැහැ. රෑ 12ට අධිකරණ ඇරිය නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයේ ඉහැලීම පවත්ව ගන්න වත්මන් ජනාධිපතිතුමා කටයුතු කරලා තියනවා කියලා කියන්න ඕනේ. ජනාධිපතිතුමා ගැන විවිධ උද්ඝෝ විවේචනය කරනවා. ජනාධිපතිතුමා කියලා කතා කරනවා. අත මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක්ද මේ පාර්ලිමේන්තුවේ? මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? මට පුළුවන් වත්මන් විපක්ෂ නායක පිළිබඳ ගොඩක් දේවල් කියන්න. මට පුළුවන් ගොඩක් දේවල් එතුමාගේ පෞද්ගලික ජීවිත ගැන කතා කරන්න. අපි එතෙන්ද වැටෙන්න හොඳ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේ වගේ රාජ්‍ය නායකයෙක් ඔබතුමාලට මහින්ද රාජපක්ෂ මැතිතුමාට පස්සේ පහළ වෙච්ච එකම රාජ්‍ය නායකයා. අද ඔබතුමාලට එතුමාට ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ. සත පහක වංචාවක් ගණදෙනුවක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරයි කියලා. ඒ නිසා ඒ වගේ ගෞරවනීය නායකයෙකුට රට වෙනුවෙන් හොඳ ප්‍රතිපත්ති හදපු නායකයෙකුට මේ පාර්ලිමේන්තුවේ සමහරු කතා කරනවා. ඒක ඊටම කනගාටුවෙන් කතා කරන්න ඕනේ. එතුමාගේ තියෙන අවංකකම එතුමාට තිබුණා. ආණ්ඩු පාරවල් දිගේ උද්ඝෝෂණ තියෙනවා. එදා අපි උද්ඝෝෂණ එනකොට මොකද කරේ පාර්ලිමේන්තුවේ? කිතුල්ලට දාලා ගැහුවා මට. අපිට කිතුල්ලට දාලා ගැහුවේ. අපි කාංචන මන්ත්‍රීතුමාලා සේමසිංහ මන්ත්‍රීතුමාලා අපි ආවා. අපි එනකොට අපිට කිතුල්ලට දාලා ගැහුවේ. අපිට ගඳ ගහන පෙරේ වතුර දාලා ගැහුවේ. අපිට බැටම් පොල්ලු දාලා කඩුවෙල උසාවියේ බඳුනලා ගෙනියවුවද නා ගරුවක මැතිතුමනි. අපි අද අවුරුදු 2යි. උද්ඝෝෂණ 2000 ගාණක් කොවිඩ් එක තියෙනවා. එක බැටම් පොල්ලකින් ගහලා තියෙනවා. එක කඳුළු ගෑස් බවුසරයක් ගහලා තියෙනවා. එක කඳුළු ගෑස් වතුර බවුසරයක් ගහලා දිනවද? චම්පි කැමතුමා මට කියන්නේ එහෙම ගහලා තියෙනවා නෑ. ගහලා නෑ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. ගොඩක් අය හිතුවා එදත් එතුමා කිව්වා ගොඩක් අය හිතාගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ රැව්වට පස්සේ මිනිස්සුන්ට ගහයි මිනිස්සුන්ට බණින් ඒ වගේ දරදඩු පාලකෙක් ගෝඨාභය. ඒම පාලකෙක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ. එතුමාට ඕනේ නම් කරන්න බොහෝ දේ තිබුණා. එතුමාට අදත් කරන්න බොහෝ දේ තියෙනවා. හැබැයි එතුමා එහෙම දේශපාලන පරිගණකින් කරන්නේ නැහැ. එතුමා උද්ඝෝෂණ වලට ගහන්නේ නැහැ. එතුමා බතුර බවුසර් ගහන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න අවශ්‍ය කටයුතු දුදලා තිබුණා. මමත් එදා අර තමුන්නාන්සේලා උද්ඝෝෂණය කරපු වෙලාවේ ආණ්ඩුවට තිබුණා ඕන්න තමුන්නාන්සේලාගේ බස් ටික ඇන්ටිජන් ටිකක් කරන්න එකෙක් ඉන්නේ. ඒ අපේ ආණ්ඩුව එහෙමවත් කරන්නේ නැහැ. අඩු ගානේ නීතිය ඇතුළේවත් මොනවත් කරන්නේ නැහැ. ඒ තමයි අපේ ආණ්ඩුව. ඒ නිසා ඔබතුමාලට කියන්න ඕනේ එවැනි රාජ්‍ය නායකයෙක් මේ රටේ ජනාධිපති කෙනෙක් අමතක කරන්න එපා. තමුන්නාන්සේලා හැමදාම අපි ඩීසල් බලාගාර මත රදිච්ච අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා නොරොච්චෝලේ බලාගාරය හදලා බිලියන ගණන් අත රටට ඉතුරු කරලා තියෙනවා. අපි පහුගිය අවුරුදු 5 දිගටම ඩීසල් බලාගාර මැතිතුමා මිසක් unsolicited proposal 20 ගණන් තියෙනවා විදුලි බල අමාත්‍යාංශයේ අධික මිලට ගන්න. හැබැයි පුනර්ජනනීය බලශක්තිය 70%ක් මේ රටේ ස්ථාපිත කරන්න තීන්ද කරපු එකම රාජ්‍ය නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක අමතක කරන්න එපා. එතකොට තිබුණා ඩීසල් බලාගාර වලින් ඒ කොමිෂ්ඨික එන විදියටම අරගෙන ඉන්න නැහැ. මේ රටේ අපිට නිකන් හම්බුනේ අවුයි වැස්සයි විතරයි. ජලයෙන් සහ අවුෙන් හුලඟින් අපිට ගන්න ඕනේ නම් අපේ රටේ තියෙන සම්පත් අපි ප්‍රයෝජන ගන්න ඕනේ කියලා පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න 70%ක් කටයුතු කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරා. අද මෙව්වා කතා කරන්නේ නැහැ. අද කටේ පිට්ටු ගොඩක් අයගේ. ඒ නිසා විපක්ෂයේ දන්නවා මෙව්වා. ඒක දන්නවා. දැනගෙන අද කතා නොකර ඉන්නවා තමුන් නාන්සෙලා. එතුමා පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය දැන්න තීන්දුව කරා. මේක ගොඩක් අය මට තේරෙන්නේ නැහැ. අනුරාධපුරයේ ගොවියෝ වකුගඩුව එල්ලගෙන
වැඩි දෙකක් කාලයක් තියෙනවා. වැඩි දෙකක් කාලයක්.
වකුගඩුව එල්ලගෙන කිව්වා පාරට බහලා රසායනික පොර ගහන්න එපායි කිව්වා. හැබැයි වකුගඩුව එල්ලගෙන ආපම ගොවිය ආද වකුගඩුව අතේ තියාගෙන යනවා. අපට දෙන්නලු රසායනික පොර ගරු අගමැතිතුමනි. මොකද්ද අපි මේ සම්බන්ධයෙන් කරන්නේ? සා ජනාධිපතිතුමා හොඳ අවංක චේතනාවෙන් මෙරටේ විරිසුන්ට වසවිසෙන්තර ආහාරක් වෙන ලබා දෙන්න ගත්ත තීන්දුව එතුමාගේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි යපු මානයන ආර්ථික මිදෙලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඊළඟ වසර 4 අල ලුණු මිරිස් ගේන්නේ නැහැ අපි. අපි බීජ ගේන්නේ නැහැ. අපි ඒකට හදලා ඉවරයි ඔබතුමාලා එන්න නාවල පිටියේ. මම මිරිස් බීජ ගම්මානේ හදලා දෙනවා වර්ගඩිය 150,000ක. රටට අවශ්‍ය බීජ ඔක්කොම මම නාවල පිටියේ හදනවා. අපි දඹුල්ලේ දිගම්පතන ගමේ රටට අවශ්‍ය ලුණු බීජ ඔක්කොම හදනවා. අපි නුවරඑළියේ සියලුම අල බීජ ටික හදනවා. අපි බීජ ආනයනය නවත්තනවා. අපි අල ලුණු මිරිස් පිටරටින් ආනයනය නවත්තන්න කිරිපිටි ආනයනය නවත්තන්න අවශ්‍ය පියවර අරගෙන ඉවරයි. ජනාධිපතිතුමාට තිබ්බා පිටරටින් බඩු ටික ගෙනල්ලා මුදලාල්ලා ටික පෝෂණය කරන්න. හැබැයි එතුමාගේ සංකල්පය යපු මානෙන් ආර්ථිකෙ මිදලා නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න. කාපට් කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය කරු මහාමාර්ග ඇමතිතුමා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලාංගරුඹ වැඩපිළිවෙල අද ලංකාවේ හැම ගමකටම පාරක් ඇවිල්ලා අපේ ගමේ මිනිස්සුට දලු ටික කඩලා දලු ටික විකුණ ගන්න බෑ. හරි මිලකට ලොරිය යන්නේ නැහැ. කරේ තියාගෙන එන්නේ පැටවුන් කුලිය ගියාම දලුවට හම්බෙන මිල කීයද? අද ගෙදර අපේ තේ වත්තට කාපට් පාර හදලා දලු ලොරිය එතෙන් දෙනවා. දලු වලට මිලක් හම් වෙනවා. අද කිලෝමීටර් ලක්ෂ ගණන් පාර හදනවා. එක ගමකට එක නිවසක් අද වෙනකොට ගෙවල් 15,000ක් හදලා ඉවරයි. සජිත් මහත්තයා තමුන් නාන්සලගේ විපක්ෂ නායකතුමා නිවාස ඇමතිවරයා හැටියට එතුමට පුළුවන් උනේ අවුරුදු 5ටම ගෙවල් 7220යි. ඒකෙනුත් 7200ක් තමුන් නාන්සලා දුන්නේ ආධාර. නිකන් හදලා තුනේ 2700යි. වත්මන් අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ගෙවල් 15,000ක් අවුරුදු දෙකකට චම්පි කැමතිතුමා මතක තියාගන්න මහින්ද රාජපක්ෂ ජනගරු අගමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හැදුවා තමුන්නාසලට ඒක අමතකයි. ඒ විතරක් නෙවෙයි සැමට ජලය හැම නිවසකටම වතුර දෙන්න තමුන්නාසලගේ ආණ්ඩුවේ වැඩපිළිවෙල තිබුණද? අද හැම ගෙදරකටම ජලය දෙන්න හැම ගෙදරකටම වතුර ටික දෙන්න අද වැඩපිළිවෙල හදලා ඒ සියලු කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරයේ අවසාන වශයෙන් මට කාලේ නැති නිසා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ගත්ත එතුමා ගත්ත තීන්දුව ඒ වගේම ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් එතුමා ගත්ත තීන්දුව අධිකරණ ශේෂ්ත්‍රයේ වේගවත් ප්‍රතිසංස්කරණ දූෂණයට තිත ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇතුළු රජයේ බදුපතිපත්ති ඇතුළු කාරණා ගණනාවක් එතුමා මේ කාලය තුළ ශ්‍රසිද්ධ කළා තියෙනවා. ඒ නිසා වත්මන් ජනාධිපතිතුමා එතුමා අපි සාම්ප්‍රදායික දේශපාලනයේ මිදලා ප්‍රතිපත්ති ගරුක දේශපාලන නායකයෙක් අපි පත් කරගත්තේ. ඒ නිසා එතුමා ජනතාවට වාසි දෙන දේ නෙවෙයි රටට හොඳ දේ තමයි එතුමා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා එතුමා මේ වසර දෙකක කාලය තුල ගත ක්‍රියාමාර්ග පිළිබඳ අපි ප්‍රශංසාව පුද කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔබතුමාට විනාඩි 10ක්
කාලයක් අවසරයි. පළමුවෙන්ම මං ගැනත් ඒ වගේම අගමැති කාලේදී පොලිසිය බාර ඇමතිවරු සාගර රත්නායක මහත්මයාත් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ ගැන තියෙන චෝදනා ඔක්කොම මම ප්‍රතික්ෂේප කරනවා. මං ආව එක වැය ශීර්ෂයක් ගැන කතා කරන්න පාර්ලිමේන්තුව ගැන. ඒ නිසා අදාළ තැන්වල අපි ඊට පස්සේ මේ ගැන සාකච්ඡා කරමු. මොකද පළමුවෙන්ම පාර්ලිමේන්තුව ගැන කතා කරාම කොවිඩ් මැද පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්න ගත්ත උත්සාහය ගැන අපි ලේකම් මහලේකම්තුමාටත් මේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම පොලිසියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද උදේ කාන්තා මන්ත්‍රීතුමියන් ගැන ප්‍රශ්නයක් විශේෂම පැන නැගුණා. මම මේ කතානායකතුමාට යෝජනා කරන්න කැමති කාන්තා මන්ත්‍රීවරුන්ට යම්කිසි අපහාසයක් නැත්නම් හිරිහැරයක් සිදු වුණොත් ඒක මේ සභාව තුළ අරගන්න මම හිතන්නේ අපි අයිතිය දෙමු කාන්තා සංසදයට. මේ සභාපතිතුමිය ඇතුළු මේ සභාව ඇතුළේ ප්‍රසිද්ධිය නැත්නම් කතානායකතුමා මුණ ගැහිලා එතනින් අරගත්තාම මම හිතන්නේ වඩා ලේසි වෙනත් මාර්ග වලට යන්න නැතු. මොකද මේ සැරේ ක්‍රියාත්මක කරේ කාන්තා සංසදය අනු ඒක සභාපතිතුමියටත් මම විශේෂයෙන්ම ප්‍රශංසා කරන්න ඕනේ. මේ රටේ පාර්ලිමේන්තුවට තමයි නීති හදන්නත් තියෙන්නේ, මුදල් දව ගන්නත් තියෙන්නේ, විධායක පාලනය කරන්නත් තියෙන්නේ. ව්‍යවස්ථාවේ 75 වෙනි වගන්තියේ නීති හදන එක 148 තියෙන මුදල් බලතල, 43 තියෙන කැබිනට් එක තමයි ආණ්ඩුව පාලනය කරන්නේ. ඒ කැබිනට් මණ්ඩලයේ බලතල තියෙන 33 වෙනි වගන්තියේ විශේෂයෙන්ම 154 ඌ වගන්තියේ, ඉංග්‍රීසි 154 ජී වගන්තියේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පළවෙනි ලයිස්තුව හැර අනික් හැම එකක්ම මධ්‍යම ආණ්ඩුව යටතේ සිදු වෙන්නේ කියලා. ඊට එයින් පිට යන්නේ ජනාධිපතිට තියෙන බලතල 33 වෙනි වගන්තිය යටතේ විතරයි. ඒක සීමා සහිත බලතල. එහෙනම් මේ සියල්ලම පාලනය කරන්න සිදු වෙන්නේ කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලය පාලනය කරන්නේ 70 වසරෙම පාර්ලිමේන්තුව. අන්න එතනයි අද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වෙලා තියෙනවා. එදා කරේ පාර්ලිමේන්තුවට ඕන අගමැතිවරයෙක්, අගමැතිවරයාට ඕන කැබිනට් මණ්ඩලයක්, ඒ කැබිනට් මණ්ඩලයේ සමග ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරීම. මම උදාහරණ දෙකක් දෙන්නම්. එකක් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව. එක කොටසක් මේ සභාවට දීලා තියෙනවා. අනික්ව දෙන්න බෑ කියනවා. මම මේ සභාවට අයිතියක් යන සම්පූර්ණ කොමිෂන් වාර්තා ටික අරගන්න. ඕනෑට කියවන්න දෙන්න. මේක විශේෂයෙන්ම මෙතන ලබලා දුන්නේ නැති නිසා තමයි මේ විශාල උද්ඝෝෂණය රට යන්නේ. එක එක අංශ වලින් කියන මේක සිදු වුණා, අරක සිදු වුණා කියලා මේක ලබලා දෙන්න. මොකද මේ කොමිෂම පත් කරන්න ඉස්සෙල්ලා මේ සභාවේ අපි තේරුම් කාරක සභාවක් පත් කරා. තේරුම් කාරක සභාවෙන් මේ ගැන හොයලා බැලුවා. තේරුම් කාරක සභාවෙන් මේ ගැන වාර්තාවක් දුන්නා. ඒකම මේ කොමිෂම පත් කරන්න කිව්වා. ඒත් දැන් අද කියනවා මේ අයට විශ්වාස කරන්න බෑ කියලා. මම අගමැතිතුමාට කියන්නේ මේ ගැන බලන්න. මේ රජයේ නීතිඥවුන්ට මේක බලන්න පුළුවන් නම් ඇයි මේ පක්ෂ නායකින් බලන්න බැරි? මම අගමැති වෙලා හිටියදී මේ ඔක්කොම දැනගෙන හිටියා. මේ සහභාගී වුණ මන්ත්‍රීවරු හිටියා. ඒ නිසා මේක දෙන්න. මං හිතන්නේ මේ වොලියුම් මං හිතන්නේ 23ක්ද 24ක්ද තියෙනවා. ඕක 23ක් ඕක කියවන්නේ ඇයි අවුරුද්දක්වත්. ඒත් මේක පිටකරයන් පස්සේ ඕක එතනින් ඉවරයි. ඒක මේ සභාවට දෙන්න තියෙන එකක්. දෙවනුව මං අරගත්තා නිව් ෆ්‍රන්ටියර් එනර්ජි ගිවිසුම ගැන. සමහර ගිවිසුමට පක්ෂයි, සමහර ගිවිසුමට විරුද්ධයි. මගේ ප්‍රශ්නේ ඉතල නෙමෙයි. අපිට අයිතියක් තියෙනවා ඒ ගිවිසුමෙන් ඇත්ත වශයෙන්ම ඒ කරුණු ලබා ගන්න, තොරතුරු ලබා ගන්න. මේකේ දාලා තියෙන වගන්ති අනුව ඒවා නවත්තලා තියෙන්නේ. එහෙනම් අපේ වරප්‍රසාද කඩකිරීමක් ඒ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. මම හිතන්නේ සුමන්දර මන්තුමයන් පැමිණීමෙන් පස්සේ පක්ෂ නායක කතා කරලා ඊළඟ පියවර අරගන්න. එහෙනම් අද අපි තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩු ක්‍රමය යටතේ කැබිනට් මණ්ඩලයේ තියෙනවා, ඇමතිවරු යටතේ ලේකම්වරු ඉන්නවා, ඒ අය යටතේ අනික් සංස්ථා ආයතන තියෙනවා. එහෙනම් හැම එක්කෙනාම ඇමතිවරයෙක් නැත්තම් කැබිනට් මණ්ඩලයට වා කියන්න ඕනේ. ඒකෙන් පිට කොමිෂන් කීපයක් තියෙනවා. අද ඒක සිදු වෙන්නේ නැහැ. අද ඇත්ත වශයෙන්ම තියෙනවා ඇමතිවරුන්ට වග කියන්නේ නැති කණ්ඩායම. එතකොට කැබිනට් මණ්ඩලයට වග කියන්නේ නැත්තම් පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. හැම එක්කෙනාම පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. වෙනත් නීතියකින් ඉවත් කරලා තියෙනවනේ. අන්න ඒකයි සිදු වෙලා තියෙන්නේ. විශේෂයෙන් බලන්න අද කරගත්ත නිසා ජනාධිපති කාර්ය බලකාය. මේ ගණනාවක් පත් කරලා තියෙනවා. මං හිතා මීට ඉස්සෙල්ලා ලක්ෂ්මන් කිරියල්ලම ඇතුළු මන්ත්‍රීතුමා සඳහන් කරා. දැන් කොහෙන්ද මේව පත් කරන්නේ? මේව පත් කරන්නේ මේ ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තියේ යටතේ. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතික හෝ විධි විධාන වලට පටැනි නොවන වූ ජාත්‍යන්තර නීතිය චාරිත්‍රව භාවිතාව අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව බලය ඇති වූ සියලු දේ ක්‍රියා කිරීම. මේ අටතේ පත් කරනවා මේ බලකායවත්. ඒත් ඇත්ත වශයෙන්ම රටේ නීතිය අනුව ඕන එකක් ගැන හොයලා බලලා ජනාධිපතිතුමාට වාර්තා කරන්න නම් රටේ තියෙනවා ඇත්ත වශයෙන්ම ජනාධිපති කොමිෂන් පනත. ඕනෑම කොමිෂමක් පත් කරන්න පුළුවන්, අවුරුද්දක් දෙකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඕනෑම උපදෙසක් ලබා දෙන්න පුළුවන්. එහෙනම් මේ අයට ඒ අයිතිය නැහැ. ඒක යටතේ ක්‍රියාත්මක කරන්න. මේ ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම 41 යටතේ. 41 වෙනි වැඩ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය. ඒ කාර්ය මණ්ඩලයක් ඇතුළේ ක්‍රියා කරන්න තියෙන්නේ. ඒ ජනාධිපතිවරයා බලතල කාර්යා කාර්යය ක්‍රියාත්මක කිරීම ආ ඉටු කිරීමටලා තමාට සහාය වදීම සම තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරුන්පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය අදහස් විමසා වෙනත් නිලධාරියන් හා කාර්ය මණ්ඩලයපත් කිරීමටද ජනාධිපතිතුමාට බලය ඇත්තේය. දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ. ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා. ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා. ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කළා නැහැ. මම දන්නවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිලා ඉන්නකොට කැබිනට් මණ්ඩලයේ දැම්ම පත්‍රිකාවක්. එම කිසිම පත්‍රිකාවක් නැහැ. සාකච්ඡා කළා නැහැ. එහෙනම් මේ සියල්ලම නීති විරෝධී. මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බෑ ජනාධිපතිතුමාගේ වයස ශිෂ්‍යයාට. ඒක කරොත් ඒ වියදම් කරන නිලධාරියාට විරුද්ධව දඬුවම් කරන්න පුළුවන්. මේවා ක්‍රියාත්මක කරන්න බෑ. මොකද කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කළා නැහැ. ඒක හොඳ උදාහරණයක් තමයි එක රටක් එක නීතියක් පිළිබඳ ඇති කරපු මේ මැඩ සටහන. ඉතින් අපිට මේ අනුව පාලනය ගෙනියන එක පාර්ලිමේන්තුවට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන්නේ කැබිනට් මණ්ඩලෙන් දැන් ඒකත් සිදුවෙන්නේ නැහැනේ. අද විශේෂයෙන්ම අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. කැබිනට් මණ්ඩලය අදහස් තියෙනවා, පාර්ලිමේන්තුව අදහස් තියෙනවා. ඒත් තුන් දෙනෙක්ගේ මතයද මේවා ගෙනියනවද? මේ රටේ අනාගතයේ පුද්දලයන් තුන් දෙනෙක්ගේ බාර දෙනවද මේක නැති කරන්න? කැබිනට් මණ්ඩලය බාර ගන්න. කැබිනට් මණ්ඩලයට බලතල තියෙනවනම් අපිට පුළුවන් කැබිනට් මණ්ඩලයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගේන්න. ඒක සිදුවෙන්නේ. දැන් මම බලන්න අද වෙලා තියෙන්නේ මහ බැංකුවේ අධිපතිත් කැබිනට් මණ්ඩලයට වඩා ඉහළින් ඉන්නේ. අන්න ඒකයි සිදුවෙලා තියෙන්නේ. කොහොමද මේ තීරණ ගන්න කැබිනට් මණ්ඩලෙන් අරගන්න නැතුව? ඉතින් මම විශේෂයෙන්ම අහන්නේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන මුදල් ඇමතිතුමාට පුළුවන් ද සම්පූර්ණයෙන්ම අපිට විස්තරයක් කරන්න. අපි සියල්ලම මේ ජාත්‍යන්තර මූල සංවිධානයේ සාමාජිකයෝ. We have come under the Articles of Agreement of the International Monetary Fund adopted by the UN, United Nations Monetary and Financial Conference at Bretton Woods in 1944. To promote international monetary cooperation through a permanent institution. එනං අපිට දැන් ජාත්‍යන්තර වශයෙන් ගන්න අපිට IMF එකට යන්නව දන්නේ. අපි ගිහින් ඉවරයිද? ඒක ඇතුලේ අපි ඉන්නේ. එහෙනම් හතරවෙනි වගන්තියට අදහස් වමාරුවක් තියෙනවා. General obligation of members. Principal objective is the continuing development of the orderly underlying conditions that are necessary for financial and economic stability. And to ensure orderly exchange arrangements to promote a stable system of exchange rates. To endeavor to direct its economic financial policies towards the objective of fostering orderly economic growth with reasonable price stability with due regard to circumstances. ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරන්න, නියම විදේශ විනිමය තත්ත්වයක් ඇති කරන්න, අන්න ඒකයි අපි එකඟ වෙලා තියෙන්නේ. ඒ සඳහා හතරවෙනි වගන්තිය තුන්වෙනි වගන්තිය යටතේ අදහස් වමාරුවක් කරන්න තියෙනවා. දැන් මම කැමති අපි මොකද්ද මේ විදේශ විනිමය ගැන කරන්න යන පියවර. දැන් තමයි බැංකුව කියනවා 202 කියලා. අපි දන්නවා ඇත්ත ක්‍රමය 240යි. දැන් මොකද්ද ආණ්ඩුව මොකද්ද මුදල් අමාත්‍යාංශය ඒ සඳහා යෝජනා කරන්නේ? අපිට මූල්‍ය වගකීම කළමනාකරණ වගකීම පන්නත යටතේ මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන් ද ඇමතිතුමාට ඉදිරිපත් කරන්න? දැන් දෙසැම්බර් මාසේ IMF සංවිධානයේ සඳහා හතරවෙනි වගන්තිය යටතේ අදහස් හුවමාරුවක් සිදු වෙනවා. ඒ අදහස් හුවමාරුවේදී මොකද්ද සිදු වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ අයිතියක් තියෙනවා විශේෂ විදේශ විනිමය එක්ස්චේන්ජ් රේට් එක ගැන අහන්න. අන්න පාර්ලිමේන්තුව මෙතෙන්ට අහනවා නම් පාර්ලිමේන්තුවට අපිව දැනුවත් කරන්න පුළුවන්ද? මූල්‍ය කමිටිය දැනුවත්, රාජ්‍ය මූල්‍ය කමිටිය දැනුවත් කරන්න පුළුවන්ද? මම අහනවා ඒක අපිට දෙන්න කියලා. එතකොට එතන තියෙයි IMF සංවිධානයේ අදහසුත් ආණ්ඩුවේ අදහසුත් එකඟුණේ කොටසක් එකඟ නොවුන කාරණේ. මේ සියල්ලම ප්‍රසිද්ධිය දෙන්න කියලා අපිට යුතුකමක් තියෙනවා මේ ගිවිසුම යටතේ. අපිට කියන්න මොකද ගන්න යන පියවර මොකද? විශේෂයෙන්ම IMF කරපු සාකච්ඡාව කොහොමද මේ රටේ විශේෂයෙන්ම මේ විදේශ විනිමය පාලනය කරන්න ස්ථාවර භාවයක් ඇති කරන්න. මොකද 240ට ගිහින් ඒක පාලනය කරන්න නැත්නම් අපි ඉවර වෙනවා. ඒක කරන්න පුළුවන් IMF සංවිධානයට ගිහින් වෙන එකක් තියනවා නම් කියන්න. මොකද මේක තියෙන වැදගත්ම ප්‍රශ්නේ මේකයි මේ රටේ. අද මිනිස්සු මේ පාර්ලිමේන්තුව දිහා බලන්නේ අපිට කිසිම උපදේශයක් දෙන්න බැරි වුණා කියලා. මේක විසඳන්න බැරි වුණා කියලා. ආණ්ඩු පක්ෂයේ වුණත් මේ පැත්ත වුණත් ඒකයි කියන්නේ. අගමැතිතුමා කියනවා පින්තූර ඇඳ දැන් රට යන්න හද. ඇයි රට යන්නේ? ඇයි මේ අය රට යන්නේ? ආණ්ඩුව කෙරේ විශ්වාසයක් නැහැ. පාර්ලිමේන්තුවට වෙන ආණ්ඩුව දාන්න පුළුවන් කියලා විශ්වාසිකුත් නැහැ. අන්න ඒකයි රට යන්නේ. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ආර්ථික දේශ මේ ආර්ථික ප්‍රශ්නවලින් විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රශ්නවලින් දේශපාලන පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. අන්න එතෙන්ට තමයි අපි හිරවෙන්න යන්නේ. අපි සියලු දෙනා. ඒ නිසා පළමුවෙන් මේක ආරම්භ කරන්න ඕන නම් හැමතුමාට කියන්න IMF 4 වෙනි වගන්තියට තියෙන අදහසුව මාරුව සියල්ලම පාර්ලිමේන්තුවට දෙන්න. එතන ඉඳන් අපි විවුර්තව කල්තැබීමේ යෝජනා කරන අදහසුව මාරු කරමු. බලමු මෙතන ඉදිරියට යන්න පුළුවන්ද කියලා. අනේකම විශේෂයෙන්ම ආවේ මෙතෙන්ට යෝජනා කරන්න. ස්තුති සභාපති.
බොහොම ස්තුතියි. ගරු මහින්ද සමරසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මගේ ප්‍රශංසාව මේ අවස්ථාවේදී පුද කර සිටින්න ඕනේ. අවුරුදු 2ක කාලයක් මේ රජයට නායකත්වය ලබා දීලා නොයෙකුත් අභියෝග මැද්දේ නොයෙකුත් ප්‍රශ්න මැද්දේ මේ ප්‍රශ්න රට තුළ ඇතිවුණු ප්‍රශ්න පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ ඇතිවුණු ප්‍රශ්නයත් සමග මේ රට පාලනය කරන්න සිද්ධ වුණු අවස්ථාවේදී මෙතරම් වැඩ කොටසක් කරන්න සමත් වීම පිළිබඳ. ඒ වගේම අගමැතිතුමා ගැන මම කතා කළත් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන කතා කළත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩල දෙකක මම සේවය කරපු කෙනෙක්. 2006 ඉඳලා 2015 දක්වා එතුමාගේ යටතේ කැබිනට් ඇමතිකම් කීපයක් දරපු අවස්ථාවේදී තින් පසුව යුද්ධෙන් පස්සේ එතුමා මාව මානව හිමිකම් පිළිබඳ එතුමාගේ විශේෂ නියෝජිතය හැටියටත් පත් කරා. ඒ කාලෙදිත් ඇත්ත වශයෙන්ම එතුමාගේ උපදෙස් ලබාගෙන මඟ පෙන්වීම ලබාගෙන ජාත්‍යන්තරයේ ඒ ඇති වුණු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මට අවස්ථාව ලැබීම මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. ඒ වගේම ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමගත් මම බොහොම කිට්ටුවෙන් වැඩ කරා. යුද්ධ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාව පත් කරා මානුෂික ආධාර ලබා දීමේ උපදේශක කමිටුවේ සභාපතිවරයා හැටියට. ඒ කාලේ ආරක්ෂක අමාත්‍යංශයට මම මාසිකර දෙපාරක් ගිහිල්ලා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමගත් බැසිල් රාජපක්ෂ ඒ කාලේ එතුමා ජනාධිපතිතුමාගේ විශේෂ උපදේශක හැටියට හිටියේ ප්‍රධාන උපදේශක හැටියට එතුමා සමගත් වාඩි වෙලා එක පැත්තක අපි වාඩි කරවනවා ඒ තෝරගත්ත තානාපතිවරු. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරු සියලුම දෙනා අපි ගෙන්න ගන්නවා. ජාත්‍යන්තර රතුකුරු සංවිධානයේ ගෙන්න ගන්නවා. තව පැත්තක අපි වාඩි කරනවනවා රජයේ නිලධාරීන් දිසාපතිවරු ඒ වගේම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ඒ නිලධාරිවරු. අපි ඒ මාස 2කට සැරයක් ඒ මානසික ආධාර ලබා දීමේ ප්‍රතිපත්තිමය තීරණ ගත්තේ අවුරුදු 2කමාරක් තිස්සේ ඒ කමිටුව හරහා. එදිනෙදා ඒ මානසික ආධාර ලබා දීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් මෙහෙුවේ බැසිල් රාජපක්ෂ ඇමතුමා. ඉතින් මම මගේ ඇස් දෙකෙන් දැක්කා කොහොමද මේ දෙපළ වැඩ කරේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බොහොම පැහැදිලි නායකත්වයක් දුන්නා. ඒ කාලේ ඒ නායකත්වය තිබ්බ නැත්නම් කවදාක්වත් මේ දරුණු ත්‍රස්තවාදය නැති කරලා මේ රට සාමයක් උදා කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ කෝවිඩ් ගැන කතා කරන නොයෙකුත් අය කෝවිඩ් නෙවෙයි අද මේ රට බෙදිලා එල්ටීටි සංවිධානය නැතිකරේ නැත්තම් ප්‍රභාකරම නැතිකරේ නැත්තම් ඒකට පැහැදිලි නායකත්වය අපේ ත්‍රිවිධ හමුදාවේ ඒ හමුදාපතිවරුන්ට ඒ වීර සෙබළුන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි නායකත්වය දුන්නේ. ඉදින්නදා කටයුතු සම්බන්ධීකරණය කරේ ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් මේ දෙපළ විශාල සේවයක් කරලා තිනවා මේ රටට. අද අපිට සාමය ලැබිලා තියෙන්නේ මේ දෙපළගේ විශාල කැපවීම නිසා කියන එක මේ අවස්ථාවේදී මම කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. දැන් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා ප්‍රකාශයක් කළා කිව්වා ජාතියන්තරේ ඉන්න ශ්‍රී ලංකා ඩයස්පෝරාවට එතුමා අද දික් කරනවා කියලා එතුමා සමග සාකච්ඡා කරන්න කියලා. දැන් එතුමා ඒ ප්‍රකාශය කරන අවස්ථාවේදී එතුමා කිව්වේ නැහැ මේ තහනම් කරපු සංවිධාන වල ඩයස්පෝරාව හම්බ වෙන්නේ නැහැ කියලා. නැත්තම් තහනම් නොකරපු අය සංවිධාන වල ඩයස්පෝරාව විතරයි හම්බ වෙන්නේ කියන එක එතුමා කිව්වේ නැහැ. එතුමා කිව්වා සමස්තයක් හැටියට ඩයස්පෝරාවත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් කියලා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මේක තවදුරට විග්‍රහ කරන්න යන්න උවමනාවක් නැහැ. අපි බලන්න ඕනේ කාටද ඇත්ත වශයෙන්ම අපි කතා කරන්න ඕනේ කියලා ජාතියන්තරේ. මොකද අද අපි ඩයස්පෝරාව ගැන කතා කරනකොට දෙමළ ඩයස්පෝරාව ගැන පමණක් නෙමෙයි මම මේ කතා කරන්නේ. සිංහල මුස්ලිම් ඩයස්පෝරාවක් ඉන්නවා මේ අය බටහිර රටවල්වල විශේෂයෙන්ම විශාල වශයෙන් ව්‍යාපාරිකයෝ හැටියට නැත්තම් ලොකු ලොකු රැකියා කරන අය හැටියට විශාල මුදලක් හම්බ කරනවා. මේ අය තාම ශ්‍රී ලංකාව දිහා බලන්නේ තමන්ගේ රට හැටියට මව්බිම හැටියට. ඒ අය අපි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම අපිට අයහපත් දේවල් අහිතකර දේවල් කරනවා කියන සංවිධානත් එක්ක කතා කරලා ප්‍රශ්නයක් නැහැ. කතා කරේ නැත්තම් කොහොමද අපි දන්නේ ඒගොල්ලන්ගේ මතය මොකද්ද කියලා? මොකද ඒගොල්ලොත් ශ්‍රී ලාංකිකයෝ. ඉතින් මේ අයත් එක්ක අපි යම්කිසි මට්ටමක කතාවක් කරන්න අපි පසුබිමක් සකස් කරලා ඒක කරන්න සූදානම් කියපු එක මං හිතන්නේ හොඳ පණිවිඩයක්. හොඳ පණිවිඩයක් සාකච්ඡාවක් කරන එක හොඳ පණිවිඩයක් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි අද මේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කතාව මම අහගෙන හිටියා. එතුමා මානව හිමිකම් කවුන්සිලය ගැන කතා කරලා මානව හිමිකම් කවුන්සිලය ඉතාමත්ම වැදගත් ස්ථානයක්. අපි එහෙ මොකද්ද වෙන්නේ කියන එක නිතර නිතර අපි පසුබිම කරලා අපි ඒ මානව හිමිකම් කවුන්සිලයේ අපි කලින් ජයාරම් තියෙනවා නොයෙකුත් අවස්ථාවලදී ශ්‍රී ලංකාවට එරේව යන ගෙනාපු යෝජනාවක් අපි පරාජයපත් කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. හැබැයි මේ පහුගිය වකවානුවල අපි අන්ත පරාජය වලට ලක් වුණා. හැබැයි මහකොමිසාරිස් මානවානිකා මහකොමිසාරිස් කියන හැම දෙයක්ම ඇත්ත කියලා හිතන්නත් බෑ අපිට. මොකද ඒ අයටත් නොයෙකුත් තැන්වලින් එක එක එන පණිවිඩ නැත්තම් ගෙන තොරතුරු අනුව තමයි සමහරක් වෙලාවල්වලදී අපි දැකලා තියෙන්නේ ඒ ප්‍රකාශ නිකුත්
කරනවා.
ඉතින් ඇත්ත වශයෙන් මට කිව්වා තව විනාඩි පහක් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි ඒ වගේම මානව හිමිකම් කවුන්සිලය ගැන කතා කරනකොට අපි ඒ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න රටවල් 47 පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා අපිට විරුද්ධව අපි හිතනවා නම් කවුරු හරි යෝජනාවක් ගේනවා කියලා අපි හිතන්න හොඳ නැහැ. මේ රටවල් අපිට ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට විරුද්ධයි කියන එක. මේ අපේ මිත්‍රයෝ. මේ අය යෝජනාවක් ගෙනා කියලා ලංකාවට ආධාර නොකර ඉන්නේ නැහැ. ලංකාවට විශාල මුදලක් ඔය සමහර රටවල් තාම ආයෝජකයෝ හරහා නැත්නම් ඍජු ආධාර හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මම කියන්නේ දැන් ඒ වගේම අපි දැන් ඇමරිකාව ගත්තාම ඇමරිකාවට අපි අපේ සමස්ත අපනයනෙන් 25%ක් අපි එවන්නේ ඇමරිකාවට. යුරෝප හවුලට අපි ඒ වගේම විශාල ප්‍රමාණයක් මේ රටේ අපනයනය කරනවා. GSP Plus අපිට දීලා තියෙන නිසා අපිට ඒ සහනය පදනම් කරගෙන අපිට මාකට් ඇක්සස් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ රටවල් තරහ කරගන්න හොඳ නැහැ. මේ රටවල් එක්ක අපි හොඳ සුහදතාවයක් ගොඩනගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ අය අපිට විරුද්ධව යෝජනාවක් ගේනවනම් අපි දොර වහන්න හොඳ නෑ ඒ අයට. අපි ඒ අයත් එක්ක දෙක දිගටම කතා වෙන ගිහිල්ලා අපි මෙහෙ කරන වැඩ කොටස ඒ අයට හරියට වාර්තා කරන්න ඕන. ඒ වගේම අපිට තව හුඟක් දේවල් තියෙනවා කරන්න මෙහෙ. ඒක දැන් කරගෙන යනවා. දැන් ඊයේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමාගේ කතාවේ එතුමා පෙන්නුම් කරලා දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කොච්චර සංවර්ධනයක් කළාද කියලා උතුරු නැගෙනහිර. දැන් තාම අපි ඒක කරගෙන යනවා. ඒ වගේම ස්වාධීන කොමිෂන් කීපයක් පත් කරලා තියෙනවා. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කොමිෂනක් පත් කරලා තියෙනවා. කොමිෂන් ඔෆ් ඉන්ක්වයරි එකක් පත් කරලා තියෙනවා. රෙපරේෂන්ස් කොමිෂන් එකක් කියලා එකක් තියෙනවා. මිසිං පර්සන්ස් කියලා කොමිෂන් එකක් තියෙනවා. මේවා දැන් වැඩ කරගෙන යනවා. ඉතින් මේවයි ප්‍රගතිය කාල වේලාවට අපි වාර්තා කරලා තවත් ඊට වඩා ප්‍රගතියක් අපිට පෙන්නුම් කරන්න පුළුවන් නම් මම හිතන්නේ හුඟක් දුරට මේ ප්‍රශ්න අපිට නිරාකරණය කරගන්න පුළුවන් කියන එක මම හිතනවා. අවසාන වශයෙන් සභාපතිතුමා මේක පෞද්ගලික ප්‍රකාශයක්. ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම බාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න. විශේෂයෙන්ම මේ දැන් සති දැන් මාසෙක ඉදිරි උඩදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබුණු ඡන්දයකදී ඇමරිකාව විශාල ජයග්‍රහණයක් කළා. මානව හිමිකම් කවුන්සලයේ සමාජික කේහයට හැටියට පත් වුණා. ඒ අය ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා සමාජිකත්වය බාර ගන්නවා. මගේ අවුරුදු 10ක අත්දැකීම් මානව හිමිකම් කවුන්සලයට ගිහිල්ලා ලංකාවේ කණ්ඩායමේ නායකයෙක් හැටියට මගේ අත්දැකීම් වලින් මට කියන්න පුළුවන් ඇමරිකාව එතනට ගියාම ඇමරිකාව තමයි නායකත්වය ගන්නෙ. ඒතොර ඇමරිකාවත් එක්ක විශේෂයෙන්ම අපේ සුහදතාවය අපේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියටයි අත වශයෙන් මම දකින්නේ. ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි දේශපාලන වශයෙන් උත් අත්‍ය වශයෙන්ම අපි මීට වඩා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ කියන මතය තමයි අතිගරු ජනාධිපතිතුමත් ඉන්නේ. ඉතින් මේ කටයුත්ත කරන්න තමයි මම යන්නේ. මාව මේ පාර්ලිමේන්තුවට මේ වරත් පත් කරපු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුදකර සිටින්න ඕනේ. මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙනකොට අවුරුදු 27ක් මම මේ පාර්ලිමේන්තුවේ එක දිගටම සේවය කරලයි නොකඩවා සේවය කරලයි මම ඉවත් වෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. අවුරුදු 33ක් මගේ දේශපාලන ජීවිතේ. අවුරුදු 6ක් මම පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට කටයුතු කළා කාලයක්. ඒකත් එක්ක අවුරුදු 33 අවුරුදු 27ක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය මම හොබවලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය මම හොබවලා තියෙනවා. ඒ කාලය තුලදී මේ පාර්ලිමේන්තුවේ තේරීංකාරක සභා ගණනාවකට මම නායකත්වය දීලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මේ අධ්‍යක්ෂීම් ඉදිරියට තවත් මම වර්ධනය කරගන්නවා. මම දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ. මම යන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත රට සේවයක් කරන්න. මම එහි ඉඳලා රට සේවයක් කරන ගමන් බලාපොරොත්තු වෙනවා නැවත වරක් මව්බිමට පැමිණිලා දේශපාලනයේ ඉදිරියට කළා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉදිරියටත් නායකත්වය ලබා දෙන්න මම සූදානමින් ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන සල්පේ මෙතෙන් අවසන් කරමි.
බොහොම ස්තුතියි. ගරු හරණි අමරසූරිය මැතිණියා, ඔබතුමියට විනාඩි 18ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුම. අද අපි මේ විවාදයට ගන්න ඇත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අත්‍යවශ්‍ය වන ආයතන සහ ආයතන පිළිබඳ සහ ඒ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම වැදගත් වන ආයතන කීපයක් පිළිබඳ තමයි අද විවාදයට අපි ගන්නේ. විධායක අධිකරණය සහ ව්‍යවස්ථායක කියන්නේ අත වශයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අත්‍යවශ්‍ය වන කුළුණු තුනක්. හැබැයි මේ වෙනකොට මේ කුළුණු තුන පිළිබඳවත් සමස්ත දේශපාලනය පිළිබඳවත් ජනතාව අතර ඇති වෙලා තියෙන පුදුමාකාර අප්‍රසාදයක්. ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම හෙන ගහන්න කියන තත්වයකට තමයි ජනතාව පත් වෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක මෙහෙම දේශපාලනය සහ දේශපාලඥයන් ගැන මෙච්චර අවිශ්වාසයක් සහ පිළිකුලක් ඇතිවෙන එක ඇත්ත වශයෙන්ම අතිශයින්ම භයානක කාරණයක්. දැන් මේක මේ පිළිබඳව මම හිතන්නේ අපි වැරෑරුම් ලෙස සිටිය යුතුයි සහ විශේෂයෙන්ම මේකට පාදක වෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ පාර්ලිමේන්තුව තුළ අපි හැසිරෙන විදියත් අපි එකිනෙකාට සලකන විදියත් ගෞරවය කරන විදියත් තුල ගැන විශේෂයෙන්ම මම හිතන්නේ මේ වෙනකොට ජනතාව ඉතාමත්ම අප්‍රසාදයෙන් ඉන්නේ. සමාජ මාධ්‍ය දිහා බලනකොට සමාජ මාධ්‍යයේ කියන දේවල් බලනකොට ඒ පිළිකුල කොච්චරක් දුරට ගිහිලාද කියන එකත් අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන්. 25 වෙනිදා මේ මාසේ 25 වෙනිදා ඇත්තටම එක්සත් ජාතීන් විසින් නම් කරලා තියෙනවා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම පිළිබඳ දින 16ක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ මෙම මාසේ නොවැම්බර් මාසේ 25 වෙනිදා. ඒකට මම හිතන්නේ අපේ කාන්තා සංසදයේ ඉන්න සියලුම මන්ත්‍රීවරියන් වගේ ඒකට සම්බන්ධයි. අපිට විවිධ අවස්ථාවලදී කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතා කරන්න අපිට ආරාධනා ලැබිලා තියෙනවා. අවාසනාවකට හේතු වෙලා තියෙන්නේ එම ප්‍රචණ්ඩත්වය පිළිබඳ අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න සිද්ධ වීම ගැන. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන් 25 දෙනාටත් එවැනි ප්‍රචණ්ඩත්වයට විශේෂයෙන්ම වාචිකව මූණ දෙන්න වෙලා තියෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මේ කාලේ කතා කරන්න සිද්ධ වීම මම හිතන්නේ ඇත්තටම අවාසනාවන්තයි. මෙතෙන්දී මම එක පුද්ගලයෙක් ගැන නෙවෙයි කතා කරන්නේ. සමස්තයක් ගත්තම අපේ පාර්ලිමේන්තුව තුළම අපි දකිනවා ඉතාමත්ම පහත් විදියට කාන්තාවන්ට ඉතාමත්ම හිංසාකාරී විදියට කතා කරන භාෂාවක් පාවිච්චි කරන වචනත් මේ පාවිච්චි වන පළමු වතාවත් අවාසනාවකට අවසාන වතාවත් නොවේ කියන එක අපි පිළිගන්න වෙනවා. අපේ රටට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සහ දේශපාලනය තුළ කාන්තා සහභාගිත්වය ඉතාමත්ම අඩු බව ජාත්‍යන්තර මට්ටමෙනුත් කතා කරන අවස්ථාවක මෙවැනි සිද්ධීන් පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙනකොට එවැනි ඒ දේශපාලනය ගැන තියෙන පිළිකුල එන්න එන්න වැඩි වෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. එතෙන්දී මම එක මන්ත්‍රීවරයෙක්ට විතරක් නෙවෙයි මේ චෝදනාව කරන්නේ. ඔහුට අනුබල දෙන, ඔහුව අනුමත කරන, ඔහුට අප්පුඩි ගහන අපි කවුරු වුණත් ඒ අපි සියලු දෙනාම මේ වගකීම බාර ගන්න ඕනේ. ඒ මේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙන සංස්කෘතිය. ඒ සංස්කෘතිය තමයි අපේ ජනතාවත් දැන් පිළිකුල් කරන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් ඒ පණිවිඩය අපි ඇහුම්කන් දෙන්නේ නැත්තම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ ජනතාව විසින් ඒ සංස්කෘතියට කරන ඒ විවේචනය, මේ දේශපාලන සංස්කෘතියට කරන විවේචනය සහ ඒ ඔවුන්ගේ තියෙන පිළිකුල අපි තේරුම් ගන්න නැත්තම්, අපි ඒක වෙනස් කරන්නේ නැත්තම් මොකද්ද ඇත්තටම ඇති වැඩේ? මොකද්ද මේ අවස්ථාවේ අපි මොකද්ද අපි මේකට දරන වගකීම කියන එක ගැන මම හිතන්නේ අපි 225 දෙනාම හිතන්න ඕනේ. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා කාන්තා සංසදයේ සභාපතිනි සුදර්ශනී ෆර්නැන්ඩෝ පුල්ලේ මැතිනියට ඉතාමත්ම අමාරු මොහොතක වුණත් අපි වෙනුවෙන් සහ මේ රටේ සමස්ත කාන්තාව වෙනුවෙන් පෙනී සිටීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි 12 දෙනාගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක. මේක මේ 225 දෙනාගේම ප්‍රශ්නයක්. ඒක අනුමත කරන වචනයකින්වත් දැල්මකින්වත් එවැනි හැසිරීම අනුමත කරනවා නම් ඒකට අපි 225 දෙනාම වග කියන්න ඕනේ. ඇත වශයෙන්ම ගරු සභාපතිතුමා මේ වෙලාවේ මං හිතන්නේ අපේ තිය පිළිබඳ ඒ අපි දරන වරප්‍රසාද පිළිබඳවත් ජනතාව අතර විශාල කම්පනයක් තියෙනවා, පිළිකුලක් තියෙනවා. මම පොඩි උදාහරණයක් ගන්න. ඊයේ ඡන්දයෙන් ඉවර වෙලා අපි එළියට යනකොට අපි දන්නවා එතන එතකොට ගොඩක් වාහන තදබදයත් එක්ක ඇති වෙනවා පොඩි කලබල ස්වභාවයක්. නමුත් එතෙන්දී වුණත් මේ පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුලේ අපි වාහන එළියට ගන්නකොට සමහර මන්ත්‍රීවරුන්ගේ වාහන පාර්ලිමේන්තුවේ අර තනකොළ උඩින් ගිහිලා තමයි අනිත් එක්කෙනාව පහු කරගෙන යන්නේ. නැත්තම් ලේන් එකෙන් වැරදි පැත්තෙන් ඇවිල්ලා ඉස්සරහට දාන්න හදනවා. මේක ඇතුලේවත් අපිට සංවරව ටිකක් යම්කිසි විදියක මොකක් හරි නීතියක් පිළිපදින්න බැරි නම් එළියේ කොහොමද? එතකොට මෙතන මේ වරප්‍රසාද ගැන කතා කරනකොට අපි ජනතාවට වඩා විශේෂයි, ජනතාවට වඩා උඩින් ඉන්න කියන පණිවිඩය යන එක තමයි හරිම භයානක. ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ කොහෙමත් කොහොමටවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට අදුතරමේ රටේ නීතියට ගරු කරන්න බැරිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ රටේ නීතියට උඩින් ඉන්න කට්ටිය නෙවෙයි. අපිත් මේ රටේ නීතියට අවනත වෙන්න ඕනේ. හැබැයි නීතිය කඩ කරනකොට ඒක වෙනුවෙන් ක්‍රියාත්මක කරනකොට මොනම ආණ්ඩුවක් වුණත් ඒක පරිගැනීමක් හැටියට අපි අර්ථකථනය කරනවා නම් කොහොමද ඒක අපි අනුමත කරන්නේ? ඕන එක්කෙනෙක් කවුරුණත් මොන රජයක හිටියත් මොන ආණ්ඩුවක් මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කරත් පළමුව අපි රටේ නීතියට ගරු කරන්න ඕනේ. එක රටක් එක නීතියක් කියන්නේ අපි සියලු දෙනාටම බලපාන නීතියක් තියෙනවා. ඒකට අපි ගරු කරන්නේ නැත්නම් ඒකට එරෙහිව කවුරු හරි ඒ නීතිය කඩ කරනවා නම් ඒක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න මෙතන අධිකරණ පද්ධතියක් තියෙනවා. අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට ඒක කොහොමද පරිගැනීමක් වෙන්නේ? එතකොට අපි ඒක පරිගැනීමක් හැටියට අර්ථකථනය කරනවා නම් ඒක අතිශයින්ම බලනකයි. එතකොට අපි මොකද්ද දෙන පණිවිඩය? අපි මොකද්ද සම්නිවේදනය කරන්නේ? අපි කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන කාටවත් අපිට අධිකරණය ඉස්සරහට ගේන්න බෑ. ඔවුන්ගේ නීතිය කඩ කරත් ඔවුන්ට චෝදනා කරන්න බෑ. ඔවුන්ට මොකක් හරි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න බෑ. ඒක පරිගැනීම. එහෙම වෙන්නේ කොහොමද? එහෙමනම් මේ රටේ වෙන මේ පාර්ලිමේන්තුවටවත් ආණ්ඩුවටවත් සම්බන්ධ නැති මිනිස්සු වැරදි කරනකොට ඒගොල්ලන්ට එක්ස්කියුස් එක නැහැනේ. ඒගොල්ලන්ට කියන්න බෑනේ මේ පොලිසිය අපෙන් පරිගන්නවා කියලා, ආණ්ඩුව අපෙන් පරිගන්නවා කියලා. එතකොට මේ 225 දෙනාට විතරක් කොහොමද ඒක පරිගැනීම වෙන්නේ? අපි කවුරු වුණත් මොකක් හරි වැරද්දක් කරොත් ඒක අධිකරණයේ ඉස්සරහා පරීක්ෂා විය යුතුයි. ඊට පස්සේ ඒකට වැරදි නැත්තම් අධිකරණයෙන් ඒකට අපිව නිදහස් කරයි. හැමුත් ඒ ක්‍රියාවලියවත් අඩුගානේ සිද්ධ වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලියට අපි බාධා කරනවා නම් ඒ ක්‍රියාවලියවත් ක්‍රියාවලියට යන්න දෙන එකක් පරිගැනීමක් හැටියට දකිනවා නම් එහෙනම් මොකද ඇති වැඩේ? මම හිතන්නේ එක රටක් එක නීතියක් ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා අපි සියලු දෙනාම මේ වරප්‍රසාද කියන එක තේරුම් ගන්න තියෙන විදිය ගැන නැවත වතාවක් හිතන්න ඕනේ. වරප්‍රසාද තියනවා කියන්නේ අපි ජනතාවට ඉහලින් ඉන්නව නෙවෙයි, ජනතාවට වෙනම කොට්ටාසයක් හැටියට ඉන්නව නෙවෙයි. විශේෂයෙන්ම මේ නීති පද්ධතිය, මේ රටේ තියෙන නීතිය අපි සියලු දෙනාටම, මේ රටේ වාසය කරන සියලු දෙනාටම එකසේ බලපානවා කියන එක අපි මුලින්ම පිළි අරගෙන ඉන්න ඕනේ. ඒ වගේම මට තව මේ විවාදයට අදාළව තව කියන්න ඕන දෙයක් තියෙනවා. අපේ ව්‍යවස්ථාව තුලින් සහ අපේ තියෙන අපිට තියෙනවා ස්වාධීන කොමිසම් කිහිපයක්. මේ ස්වාධීන කොමිසම් පත්ුන ඉතිහාසයත් මම හිතන්නේ මෙතන මීට කලිනුත් අපි කතා වෙලා තියෙනවා. ඒ ස්වාධීන කොමිෂන් අතිශයින්ම වැදගත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සහ යම් කිසි විදියකට නැවත වතාවක් ජනතාව තුළ අපේ දේශපාලනය සහ අපේ රජය ගැන යම් කිසි විශ්වාසයක් ඇති කරන්න. නමුත් දැන් ඒවා පිළිබඳ විශාල ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා. ඒවයි ස්වාධීනත්වය පිළිබඳ, ඒවට පත්කරන ක්‍රියාවලිය, මිනිසුන් පත්කරන ක්‍රියාවලිය පිළිබඳ, ඒකට ක්‍රියාත්මක වීමට තියෙන නිදහස පිළිබඳ ප්‍රශ්න රාශියක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට මානව හිමිකම් කොමිසමේ සභාපති කෙනෙක් නැහැ. මම හිතන්නේ මාසයකට අධික කාලයක් තාම එම සභාපති ධුරය පුරවලා නැහැ. හිටපු සභාපති රිසයින් වෙලා ඔහුගේ කාලය ඉවර වෙලා අලුත් කෙනෙක් පත් කළා නැහැ. මම ඉතාමත්ම මේක ඉතාමත්ම වැදගත් ස්වාධීන කොමිසමක්. මානව හිමිකම් කොමිසම කියන්නේ මේ රටට විතරක් නෙවෙයි, මේ රටේ මානව හිමිකම් සංස්කෘතිය සහ මානව හිමිකම් රැකගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තරයේ උනත් විමසමෙන් ඉන්නේ අපේ මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක කරන විදිය ගැන. ඉතින් මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය තාම පුරවලා නැහැ කියන එක මම හිතන්නේ බරපතල වැරැද්දක්. සහ එම සභාපති ධුරය පුරවනකොට මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ආණ්ඩු පක්ෂයෙන් මේක ජනාධිපතිතුමාට තමයි ඒ අයිතිය තියෙන්නේ, ඒ පත්කිරීමේ පත්කිරීමේ බලය තියෙන ඔහුට. නමුත් මේ පත්කිරීම ගැන ඉතාමත්ම කල්පනාකාරීව පත්කරන ලෙස මං ඉල්ලා සිටිනවා. ඔකෝ මෙම කොමිසම හැල්ලුවට ලක්වෙන විදියට හෝ එම කොමිසමේ තියෙන බලතල යම්කිසි විදියකට කොම්ප්‍රමයිස් වෙන විදියට සිද්ධ නොවිය යුතු පත්වීම. අපි දන්නවා ඉස්සරහට අපිට මානව හිමිකම් පිළිබඳව විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අපේ ඉතිහාසය පුරාම අපිට සිද්ධ වෙන දෙයක්. ඉතින් එවැනි අවස්ථාවන්වලදී මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය කියන්නේ අතිශයින්ම වැදගත් තනතුරක්. ඒකට සුදුසු පුද්ගලෙ ඇත්තටම කාගේවත් චෝදනා ලබන්න බැරි පුද්ගලෙ පත්විය යුතුයි කියන එක මම අවධාරණය කරනවා. ඒ වගේම මේ අපේ තියෙන ස්වාධීන කොමිෂන් දැන් වෙනකොට අත වශයෙන්ම දේශපාලඥයන්ගේ යාළුවන්ට යම්කිසි විදියක ත්‍යාග පිරිනමනවා වගේ දෙයක් තමයි වෙන්නේ මේ කොමිෂන් වලට පත් කරලා ඔවුන් විවිධ තනතුරු වලට පත් කිරීම. නිකන් අර දේශපාලඥයන්ගේ තවත් නිකන් අර මේ පැට්‍රනේජ් සිස්ටම් එක තවත් පුළුල් කරන එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක තුලින් සභාපතිතුමා මං හිතන්නේ අපේ මේ කොමිෂන් වල මේ ස්වාධීන කොමිෂන් වල තියෙන ස්වාධීන බවත් ඔවුන්ට ක්‍රියාත්මක වීමේදී තියෙන නිදහසත් ඉතාමත්ම බැරෑරුම් ලෙස දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් වල වැදගත්කම අපි නැවත වතාවක් අපි සිහිපත් කළ යුතුයි. ඒ විශේෂයෙන්ම මම හිතන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට අපිට කියන්න පුළුවන් ඔව් දැන් අපිට අරගල කරන්න නිදහස් තියෙනවා, අපිට ස්ට්‍රයික් කරන්න නිදහස් තියෙනවා, කවුරුවත් ඇවිල්ලා ගහන්නේ, කවුරුවත් ඇවිල්ලා වතුර පවස. ඉතින් ඒක එහෙම තමයි, එහෙම විය යුත්තේ. ඒක එහෙම වෙන්නේ නැත්නම් ඒක තමයි ප්‍රශ්නේ. ඒක ගැන අපි වැඩියෙන් කියන්න ඕනෙත් නැහැ. ඒක නිකන් මහ ලොකු දෙයක් වෙන්න ඕනෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්ද, ජනතා අරගල වෙනුවෙන්ද පාරට බහින අයිතියක් තියෙනවා. වතුර නොගහ වතුර පාරවල් වලට යට නොවී ඉන්න අයිතියක් තියෙනවා. පොලිස් බැටක් නොකා ඉන්න අයිතියක් තියෙනවා. ඒවා ඒක වරප්‍රසාදයක් නෙවෙයි, ඒක අයිතියක්. ඒක තහවුරු කිරීම ඕනම රජයක ඕනම ආණ්ඩුවක වගකීමක්. ඒක එසේ නොවෙනවන් තමයි ප්‍රශ්නේ. එසේ වෙනවන ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. අසාමාන්‍ය තත්ත්වය කියන්නේ එහෙම ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට දේවල් සිද්ධ වෙන එක. ඉතින් එම නිසා අපි මෙවැනි අපේ තියෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ගැන හිතනකොට අපිට විශේෂයෙන්ම හිතන්න වෙන්නේ අපේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නා සංස්කෘතියත්, ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන ආයතනවල ස්වාධීනත්වයක් නිදහසක් ගැන තමයි අපිට විශේෂ වශයෙන් කතා වෙන්න තියෙන්නේ. එහිදී මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුව තුළ අපි 225 දෙනා මෙතන හැසිරෙන විදියත් ඒක තුලින් ඇත්ත වශයෙන්ම ජනතාව තුළ
මන්තුමේ තව විනාඩි දෙක කාලයක් පමණ
ජනතාව තුළ ඇතිකරන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇතිකරන කලකිරීම වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන විශාලම අභියෝගය. බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුව දිවා භෝජනය සඳහා පස්වරු 1 දක්වා කටයුතු අත්හිටුනා.